තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුත්තමත්ති ධනම්මත්ති ඉතිබාලෝ විහඤ්ඤති අත්තායි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං වැඩමවා වදාළ මා සංඝරත්නයෙන් අවසරයි. වාසනාවන්ත උපාසිකා පින්වත්නි, අද උදෑසන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළ බාල වර්ගයේ ගාථා රත්නය. අද වර්තමාන සමාජයේදී බලනකොට මේ ගාථා රත්නයේ වැදගත්කම කොච්චරද කියලා කිව්වොත්, මේ ලෝක සත්‍යයේ සෑම ප්‍රශ්නයකටම උත්තරය මේ ගාථා රත්නය තුළ පවතිනවා. අද මේ වර්තමාන සමාජයේ ගොඩාක් ප්‍රශ්න වලට උත්තර නැතුව පවතිනවා. ඒ ප්‍රශ්න වලටත් උත්තර සපයන්න අතිදක්ෂ ගාථා රත්නයක් කියලා කිව්වොත් ගොඩාක් නිවැරදි. අපගේ ජීවිතවල මේ ගාථා රත්නය කොච්චර දුරට සම්බන්ධද කියලා බැලුවොත් සෑම අවස්ථාවකම මේ ගාථා රත්නය අපගේ චරිතයක් බවට, ගුණාංගයක් බවට, සිතවිල්ලක් බවට පත් වෙලා තියෙනවා. අත්තායි අත්තනෝ නත්ති කුතෝ පුදනං. බලන්න, තමාට තමන්වත් නැති කොහෙද එයාට දරුවෙක්, කොහෙද එයාට ධනයක්. තථාගතයන් වහන්සේ මේ ගාථා රත්නය තුළින් පිළිඹු කරන ධර්මය ගොඩාක් ගැඹුරු එකක්. තථාගතයන් වහන්සේ මේ ගාථා රත්නය තුළින් දේශනා කරන්නට යන පණිවිඩය ගොඩාක් ගැඹුරු ලෝකෝත්තර එකක්. අත්තායි අත්තනෝ කියලා කියනකොට අපට හොඳට පැහැදිලිව පේනවා, තමාට තමන්වත්. අත්තායි අත්තනෝ නත්ති, තමන්ට තමන්වත් නැතිකොට මේ ගාථා රත්නය, මේ පුංචි වාක්‍ය කොච්චර ගැඹුරුද කියලා බලනකොට මේක අපගේ ජීවිතේ මේ සංසාර දුක නිවා ගන්නට භාග්‍යවතුන් වහන්සේ දෙන කමඨාණ. මේ කමඨාණ තමයි තමන්ගේ ඇසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අයතුලින් තමන්ට පීඨක්, තමන්ට පිළිසරණක් සකස ගන්න බැරි නම් එයාට මේ ලෝකේ තවත් කිසිම කෙනෙක්ගෙන් පීඨක් ලබන්න බෑ. ඒ වගේම එයාට මේ ලෝකේ කිසිම කෙනෙකුට පීඨ වෙන්නත් බෑ. බලන්න, අපගේ ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින් අපි අද හසරණ වෙලා තියෙන තරම්, අද උදෑසන නැගිටිලා මූණකට සෝදාගෙන සුදු වස්ත්‍රයෙන් සැරසිලා සිල් සමාදන් වෙන්න ඕනේ කියලා අපි සේරම කට්ටිය පිටත් වෙලා මෙතනට පැමිණියා. ආජීව අට්ටමක සීලය සමාදි වෙලා අද උදෑසන ඉඳලා ගුණධම් පුරනවා. එහෙනම් මේ ගුණධර්ම වඩන්න, මේ සීලය සමාදි වෙලා මේ ස්ථානයේ රැඳී සිටින්න ප්‍රධාන හේතුව උනේ මොකද්ද? ඉපදීම. අපි ඉපදුන් නැත්නම් අද උදෑසන නැගිටින්න කෙනෙක් නැහැ. සුදු වස්ත්‍රයෙන් සැරසිලා උපාසිකා කියන මට්ටමින් මෙතනට එන්න කෙනෙක් නැහැ. එහෙනම් අපගේ ජීවිතය තුළ අපගේ මේ උත්පත්තිය, මේ දුක අපට උරුම වුණා. එහෙනම් මේකට හේතුව තමයි අපට අප පීඨ නොවෙච්ච එක. අත්තායි අත්තනෝ නත්ති, බලන්න කොච්චර ගැඹුරු ධර්මයක්ද. මේ ධර්මතාවය තුළ භාග්‍යවතුන් වහන්සේගේ උත්තරි මනුෂ්‍ය ධර්ම සේරම පිළිඹු වෙනවා. තමන්ට තමන්වත් පීඨ වෙන්න බැරි නම් ඒ කියන්නේ මොකද්ද? තමන්ට තමන් පීඨ වෙන්න ඕනේ කියන එක නේද? එහෙනම් තමන්ට තමන්වත් පීඨ වෙන්න බැරි නම් කියලා කියන්නේ එයා මේ ලෝකේ තමන් ගැන සලකන්නේ නැහැ කියන එක නේද? තමන් කෙරේ කිසිම උවමනාවක් නැති කෙනෙක් නේද? එහෙනම් මේ ලෝකේ තමන්ව තමන් පරිස්සම් කරගන්න නැති කෙනෙක් නේද? තමන්ට තමන් පීඨ වෙනවයි කියලා කියන්නේ මේ ආයතන අයතුලින් ඇතිවෙනා වූ ලෝභ දේශ මොහ රාග නැතිකරන්ට මේ කෙලෙස් මායාවෙන් මේ විඥානේ බේරගන්ට පීඨ වෙන්න ඕනේ. ඒ පීඨ තමයි තථාගතයන් වහන්සේ මේ සාකච්ඡා කරන්නේ. එහෙම නැතුව මේ බඹයක් විතර උස තියෙන කයට හොඳට කන්න බොන්න දීලා හොඳට හඳින්න දීලා සුවසේ සපපාසු විදිහට ජීවත් වෙන්න සකසලා එහෙම වුණාම මේක යහපතක් වෙන්නේ නැහැ. තමන්ට පීඨ වුණයි කියලා අපිට කියන්න බෑ. තමන්ට අකටයුත්තක් කරලා තියෙනවා. එහෙනම් භවයේ යන්න සංසාරයේ යන්න නැවත ඉපදෙන්න අපි යම්කිසි කටයුත්තක් කරගන්නවා නම් මේ ආයතන අයතුලින් කර්මයක් අදා ගන්නවා නම් එයා මේ ලෝකේ විශාල අකටයුත්තක් තමන් වෙනුවෙන් කරගත්ත කෙනෙක්. බාලයා කියනවලු මට දරුවෝ ඉන්නවා මට වස්තුව තියෙනවා සම්පත් තියෙනවා කියලා. කවුද මේ බාලයා කියලා බලනකොට ඒ බාලයා තමයි ලෝකෝත්තර මාර්ගයේ අවබෝධ නැති පෘතුජන පුද්ගලයා. පෘතුජනයා කියනවා අසුවලා මට බැන්නා, අසුවලා මට නිඳා කළා, අසුවලා මට අගෞරව කළා. එහෙනම් මේ අගෞරවය මට කළා කියලා කියන්නේ එයාට කන එයාගේ කියන එක නේද? එයා මොනවද කියන්නේ? එයාට ඇහිච්ච වචන ටික මට හැවුණයි කියලා ඒ කියන්නේ. අසුවලා මට බැන්නා, අසුවලා මට නිඳා කළා, අසුවලා මට අගෞරව කළා. එහෙනම් මේ අසුවලා මේ දේවල් කළා කියන එක කියන්නේ කනට ඇහිච්ච වචන ටිකින්. එයා තීරණය කරලා ඉවරයි මේ කන් දෙක මම වෙමි. මේ කන් දෙක මම මගේ මම වෙමි. ඒ සමීකරණයට අනුව මේ කනට ඇහෙන හැම දෙයක්ම යා කියනවා මටයි ඇවුනේ. මමයි මේක ආගත්තේ, මටයි මේක කළේ කියලා එයා විශාල අරගලයකට මුණ දෙනවා. ඒ විතරක් නෙමෙයි, ඇස් දෙකෙන් යමක් දැක්කාම එයා කියනවා ඇසින් දුටු සාක්ෂි මමයි දැක්කේ, මටයි පෙනුනේ. මේ කවුද මේ මට කියන එක්කෙනා මම කියන එක්කෙනා? මම වෙමි, ඇස් දෙක මම වෙමි කියන නිගමනයට එයා ඇවිල්ලා ඉවරයි. ලුණු ඇඹුල් රස දැනෙනකොට මමයි මේක කෑවේ, මටයි මේ දැනෙන්නේ රස. රස කියන්නේ දිව කියන්නේ මම වෙමි කියලා කියනවා. ගන්ධයක් දැනෙනකොට ඒ ගන්ධය තුළින් දුගඳය එයාට ඌලගෙන ඉන්න බැරි වෙනකොට ළඟ ඉන්න කයට එයා අපහාස කරනවා, නිඳා කරනවා. මට ගඳයි, ඔයා යන්න, මට ඉවස ගන්න බෑ, මට ගඳයි. එහෙනම් මේ ගඳය මම වෙමි කියන එක නේද කියන්නේ? එයාගේ කයට මොන හරි දෙයක් වැදුනාම, බස් එක යනකොට මිනිස්සේ පොඩ්ඩක් ඇප්පුනාම එයා කලබල වෙනවා. මගේ ඇඟේ වදිනවා කියලා කියනවා. එහෙනම් මේ කය මම වෙමි කියන අදහසට ඇවිල්ලා ඉවරයි. මගේ මටයි අයිති සම මම වෙමි කියන තීරණයට ඇවිල්ලා ඉවරයි. යමක් කිව්වාම ඇයි මේම කිව්වේ? මට ඉතුණා, ඒ නිසා මං කිව්වා. එහෙනම් මේ ඉතිච්ච දේ මම කියන එක අදහස් කරනවා. එහෙනම් සිත මම වෙමි කියන එක එයා ඉදිරිපත් කරනවා. බලන්න තථාගතයන් වහන්සේගේ ධම්මපදයේ මොනතරම් ගැඹුරු එකක්ද. මේක විග්‍රහ කරන්න මේ ලෝකේ සමතෙක් ඉන්නවද? තථාගතයන් වහන්සේම නැවත බිහි වෙලා තවත් සම්මා සම්බුද්ධ බෝධියට සමවැදිලා මේක කිව්වොත් මිසක් මේකේ යථාර්ථය ගැඹුරු අපට විග්‍රහ කරගන්න බෑ. තථාගතයන් වහන්සේ දේශනා කරන මේ ගැඹුරු ධර්මයට අනුව අපිට දරුවෙක් නැත්තම්, අපට සම්පතක් නැත්තම් අපි කොහමද අපට දරුවෝ ඉන්නවා සම්පතක් ඉන්නවා කියලා කියන්නේ? තමන්ට තමන් පීඨ වෙන්න බැරි නම් තමන් මේ ගත කරන ජීවිතය තුළ තවත් කෙනෙකුට පීඨ වෙන්න පුළුවන් කමක් තියෙනවද? එහෙනම් අපගේ ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන අයතුලින් අපට පීඩ වෙන්න අපට පුළුවන් කමක් නැහැ කියලා අපි දැක්කා. එහෙනම් අපට සම්පතක් ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. කොහෙද යාට සම්පතක්? කොහෙද යාට දරුවෝ? දරුවෝ කියලා කියන්නේ කවුද කියන කිසල්ලාම අපි බලන්න ඕනේ. දරුවෝ කියන්නේ තමන්ගේම ගතිගුණ වලින්, තමන්ගේම ඥාන වලින්, තමන්ගේම පැවැත්මෙන් නිර්මාණය වෙච්ච කට්ටියක් නේද? අපේම කයේ කොටසක් නේද? අපේම ලේමස් නාර නේද? එහෙනම් ලෝකෝත්තර දරුවෝ තමයි මේ ඇසකන දිව නාසය සමසිත. එහෙනම් මේ ලෝකෝත්තර දරුවෝ අයදෙන අරියට ලෝකෝත්තර මාර්ගේ යන්නේ නැත්නම්, ඒගොල්ලෝ අරියට නිවන් මාර්ගයේ ගමන් කරන්නේ නැත්නම්, ඒගොල්ලෝ දුක නිවා ගන්න කටයුතු වල කමඨාංග වල නිරත වෙන්නේ නැත්නම්, අන්න අපට දුස්සීල දරුවෝ ආයදෙනෙක් ඇවිල්ලා, එහෙනම් මේ දරුවොත් එක්ක අපට කටයුතු කරන්න බෑ. එහෙම දරුවෝ ඉන්නවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එයාට මොන සම්පතක්ද. එහෙනම් මේ සම්පත කියලා කියන්නේ මොකද්ද? කුසලස්ස උපසම්පදාව. අපට තියෙන ලොකුම සම්පත තමයි මේ ලෝකේ නිවනට අදාළ කටයුතු වල නිරත වෙලා, ඒ නිරත වෙච්ච කටයුතු වලින් අනුමෝදන් කරගත්තා වූ කුසලානිසංස, පිංආනිසංස. එහෙනම් තථාගතයන් වහන්සේලා සෑම නමක්ම දේශනා කරන ධර්මයක් තමයි කුසලස්ස උපසම්පදා ඒතම් බුද්ධානුශාසනං. අපගේ ජීවිතවල මොනතරම් අපි ප්‍රශ්න ගැටළු වලට මූණ දීලා තියෙනවද මේ කුසලයේ නැති නිසා? දැන් මේ උපාසක පින්වතුන්ට යම්කිසි කෙනෙක් ඇවිල්ලා අපාස කෙරුවොත්, නිନ୍ଦා කෙරුවොත් වහාම කැළඹෙනව නේද? තරහා යනව නේද? එහෙනම් ඒ වගේම යම්කිසි කෙනෙක් ඇවිල්ලා අනේ මේ උපාසක මෑණියන්ගේ ಗುಣ මේමයි කියලා වර්ණනා කෙරුවොත්, নানা ප්‍රකාර සමීකරණ වලින් එයා කරුණාකාරණා පිළිඹු කෙරුවොත්, අපි විශාල ගෞරවයට පත් වෙනකොට, ප්‍රශංසාවට කීර්තියට ලක් වෙනකොට කොච්චරනම් අපේ සතුට සන්තෝෂයට පත් වෙනවද බලන්න. අපේ සන්තෝෂය අපට කියලා නිම කරන්න බැරි තරම් ප්‍රසිද්ධියේ මාව ගෞරවයට පත් කළා. ඒ වගේම තමයි දුක වේදනාව කියලා නිම කරන්න බැරි තරම් ප්‍රසිද්ධියේ නින්දාවට පත් කළාම. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ඇසකන දිව නාසය සමසිත කියන මේ ආයතන අයේ පීඨ නැත්තම් එයාට කොහෙද සම්පතක්? මොකද්ද මේ සම්පත? මේ ඇයෙන නින්දාව, අපකීර්තිය, අගෞරවය ධර්මානුකූලව දැකීමේ සම්පත ගැන මේ කියන්නේ. නැත්තම් තථාගතයන් වහන්සේලා මේ ලෝකයේ මුදල් ගැනවත්, රත්තරන් ගැනවත්, රිදී ගැනවත් කතා කරන්නේ නැහැ. හේතුව ජාත රූප රජිත පටිග්ගානා වේරමණී කියන සිකපදයේ දේශනා කරන ඒ උත්තමයන් වහන්සේ සම්පත් ගැන දේශනා කරන්නේ නැහැ. මේ ලෝකයේ සම්පත් එකතු කරන්න, සම්පත් එක්ක ජීවත් වෙන්න, සම්පත් පරිස්සම් කරන්න කියනවා නම් උන්වහන්සේ කියන සිකපදය අවලංගු කරන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ ලෝකයේ තියෙන සැබෑම සම්පත තමයි මිනිස්සෙක් අපට නිନ୍ଦා කරනකොට, මිනිස්සෙක් අපට අපහාස කරනකොට, ඒ නිନ୍ଦා අපහාසය අපි ලෝකෝත්තරව ගන්න ඕනේ. බලන්න මේ මිනිස්සයා මගේ කර්මය මොනතරම් ගෙවනවද, මගේ මහාන්‍යය නැති කරන්න මොනතරම් වේසෙනවද. මේ උත්තමයා දන්නවා මගේ මාන්නය වැඩි කියලා. ඒ මාන්නය නැතිකරන්න ක්‍රමයක් නැහැ. ප්‍රසිද්ධියේ නිନ୍ଦා කළාම, අපහාස කළාම, අගෞරව කළාම මාගේ මාන්නය නැති වෙන බව මේ උත්තමයා තේරුම් අරගෙන තියෙනවා. බලන්න ප්‍රසිද්ධියේ මට බහි නැහැටි. බැනලා බැනලා ඒ මිනිස්සයා නිමා වෙලා ආනවා, දැන් ආගත්ත නේද හොඳ ටික, දැන් කොහමද දැන් ආයේ වැරද්ද කරනවද කියනකොට එයා ඉනා වෙලා කියනවා, අනේ පුතේ අම්මා තාත්තා මතක් කළා, මගේ භාර්යාවරු ඔක්කොම මතක් කළා, දරුවොත් මතක් කළා, අනේ පුතේ කිරියම්මා කිරියත්තා මතක් කරන්ඩ අමතක වුණා, ඔයාට ඒකත් මතක් කළා මොනාරි කියන්න කියලා කිව්වම අර මිනිස්සයා වෙවුලන්න පටන් ගන්නවා. එහෙනම් බලන්න එයාගේ කුසලයේ, එයාගේ සම්පත කොච්චරද කියලා. එයාගේ සම්පත් වැඩි නිසා එයා කලබල වෙන්නේ. ඒ ඇයෙන ශබ්ද වලින් එයා දන්නවා නිවනට අදාළ කටයුතු කරගන්න. එහෙනම් නිවනට අදාළ කටයුතු වලින් නිස්පාදනය කරපු, උත්පාදනය කරපු ඒ ආනිසංස වලට තමයි මේ සම්පත් කියලා කියන්නේ. නැත්තම් බැංකුවේ තියෙන මුදල්වත් ගෙවල් වල තියෙන බඩමුට්ටුවත් සම්පත් වශයෙන් ගන්න නැහැ. හේතුව ඒක අනිත්‍යයි. දිราපත් වෙලා යනවා. මලකඩ කාවෝ ඒව කාදමනවා. අන්න බලන්න යා ඇස් වලින් යමක් දකිනවා. කලබල වෙනවා. අනේ මේ වගේ දුස්සීල මිනිස්සු දකින්න වෙලානේ. සිල් ගන්න යනකොට බීබද්දේ අම්බුණානේ පාරේ. මේ මිනිස්සයා හම්බෙලා මට සිල් ගන්න යන්න උනානේ කියලා කලබල වෙනවා. එහෙනම් මේ ලෝකයේ මිනිස්සු හැමෝම මත් වෙලා ඉන්න බව අපට තේරුන්නේ නැහැ නේද? රාගයෙන් මත් වෙලා, ලෝභයෙන් මත් වෙලා, වෛරයෙන් මත් වෙලා, මුලාවෙන් මත් වෙලා, ద్వේෂයෙන් මත් වෙලා, මාන්නෙන් මත් වෙලා, සැප සම්පත් වලට මත් වෙලා බලන්න මේ ලෝකයේ හැම කෙනාම සුරාව පානය කරලා ඒ අයගේ තරාතිරම් වලට අනුව ඒ මිනිස්සු මත් වෙලා සංසාරේ එයාටයි මෙයාටයි විසිර විසිර ඇවිදිනවා. අර මිනිස්සයා පාර පුරාම ඇවිදිනවා. දකුණු පැත්තේ අඩි දෙකක් විතර යනකොට ඕමම අනිත් පැත්තට ගින් වම් පැත්තේ අඩි දෙකක් යනවා. ඒ වම් පැත්තේ අඩි දෙකෙන් නැවත දකුණු පැත්තට ඇවිල්ලා මේ පැත්තේ අඩි දෙකක් යනවා. පාර පුරාම නයාව යන්නා වාගේ. උපාසක පින්වතා ගොඩාක් ලෝකෝත්තර වඩලනම් එයා කුසලයේකින සම්පත පෙරබවවල විශාල වශයෙන් එකතු කරගෙන ආපු පෝසතෙක් නම් ලෝකෝත්තර පෝසතා දන්නවා මේ මිනිසයා මට ධර්මයක් කියනවා. නිවනට ප්‍රමාද වෙච්ච මේ මිනිසයා මට පණිවිඩයක් කියනවා. ඒක තමයි ලෝභයෙන් ద్వේෂයෙන් මෝහයෙන් රාගයෙන් මත්තුනාම ගෞරවයෙන් තානාන්තර වලින් බල සම්පන්නලින් මත්තුනාම මේ මිනිස්සු අන්ත දෙකේ ගැටෙනවා. බලන්න දකුණු පැත්තටයි වම් පැත්තටයි මේ මිනිසයා මාරු වෙවි ඇවිදිනවා. එක තීරුවට මෙයාට ඇවිදින්න බෑ. එහෙනම් මිනිස්සු ඇලීම ගැටීම කියන අන්ත දෙකේ දුක් විඳිනවා මේ ලෝකේ මත් වුණාම. එහෙනම් මේ මිනිසයා සුරාව පානය කරලා මත් වුණොත් මොකද්ද වෙන්නේ කියන එක නේද මේ කියන්නේ? මත් වීම තුළ තියෙන බරපතලකම නේද මේ කියන්නේ? එහෙනම් මේ මිනිසයා අපට විශාල ධර්මයක් දේශනා කරනවා. සිල් ගන්න යන මේ අතරතුරේ මාපාරය අපිව නවත්තලා තියාගෙන විශාල බණක් කියනවා. ඒක තමයි අපි මේ ලෝකේ යම්කිසි ක්ලේශ ධර්මයට මත් වුනොත් ඒකාන්ත වශයෙන්ම සැපේ දුකේ කියන මේ අන්ත දෙකේ ගැටෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා කර්ම හැදෙනවා. අන්න බලන්න සසරේ මම්මුලා වෙලා ඒ බීබද් මිනිසයා ඇවිල්ලා අර උපාසක මහත්තයා ළඟ ඇවිල්ලා ආනවා කොහාටද යන්නේ කියලා. බලන්න එයා කොච්චර ප්‍රඥාවන්තද කියලා. කොහාටද යන්නේ කියලා අහනවා. එතකොට ඒ මිනිසයා කියනවා කොහාටද යන්නේ කියලා කියන්න බැරිද කියලා. එතකොට උපාසක මාත්‍යා කියනවා මම යන දිහාවේ තමසෙට වැඩක් තියනවාද? බීබද්දට උත්තර දෙන්න මං සූදානම් නැහැ කියලා පරුස වචන වලින් කතා කරනවා. අර මිනිසයා ඉනා වෙලා කියනවා මෙච්චර බීලා කකුල් අතරින් යන මම කොච්චර සංවරව ගරු කළා කතා කළාද? සිල්ලඳුන් අඳගෙන උරපලාව දාලා ඔයාට බෑනේ මේ තරම් සංවරව කතා කරන්න. කට ඇරියත් පරුසාවාච. මං වගේ ටිකක් බීලා මං වගේ ඉඳ පුරුදු වෙන්න ඒක මීට වඩා වටිනවයි කියලා කිව්වාම අර මනුස්සයාට පොලෝ පලාගෙන යන්න ඉතුණා. අද වර්තමාන තත්ත්වය මේක නේද? එහෙනම් අපිට ඉගෙන ගන්න පාඩම් ඇත්තටම දුස්සීල මිනිස්සු දෙනව නේද? එහෙනම් මේ මිනිසයා ඒ කියපු වචනේ අහලා අර උපාසක පින්වතාගේ සිත මොනතරම් කැළඹෙන්නේ නැද්ද? වේදනාවට පත් වෙන්නේ නැද්ද? එහෙනම් මේ සම්පත් නැති එකේ අඩුව නේද මේ පෙන්වන්නේ? Taman දකින දේ තුලින් ධර්මයේ දකින්ට බෑ. Tamanට පේන දේ තුලින් ලෝකෝත්තර කමඨාන දකින්ට බෑ. බලන්න තවත් උපාසක මාත්‍යෙක් එනවා. ගොඩාක් කුසල් තියාගෙන ගොඩාක් සම්පත් එකතු කරගෙන සංසාරේ ආපු බෝධිසත්වේ. මේ මිනිසයාම එයාටයි මෙයාටයි වැනි වැනි යනවා. අපි දන්නවා මේ පන්සලට සිල් ගන්න දවස වුණාම ගොඩාක් කට්ටිය පාර දිගේ එනවා. එහෙනම් මේ මිනිසයාට තවත් මිනිසෙක් හම්බුනාම නවත්තන්න කොහාටද යන්නේ කියලා. එතකොට ඒ උත්තමයා කියනවා ඔයා යන තැනට යන්න බැරි නිසා වෙන තැනක් මං හොයනවා යන්න කියලා. අර මිනිස්යාගේ වෙරි හිඳෙනවා. ඒ මිනිස්යා කල්පනා කරනවා මම යන තැන කොයිද? ඒක ඔයාම ඔයා ගන්න. ඒක ඔයාගේ ප්‍රශ්නයක්.
ඔයා යන තැනට යන්න මං කැමති නැහැ. ඒ නිසා මං වෙන තැනක් හොයාගෙන යනවා. කැමති නම් මගෙත් එක්ක එන්න. ඒක වෙන තැනක් කියලා කියනකොට අර මිනිස්යාගේ වෙරි හිඳිලා ඒ මිනිස්යා හිතනවා මමත් යන්න ඕනේ. මම යන තැන අනතුරු 10ක නිසා තමයි මේ මිනිස්සු මං යන තැනට යන්න කැමති නැත්තේ. වෙන තැනක් හොයාගෙන යන්නේ. එහෙනම් මමත් ඒ අනතුරු 10ක තැනෙන් බේරෙන්න ඕනේ. බලන්න ඊළඟ පෝය ඉඳලා ඒ මිනිස්යා සිල් ගන්නවා. ඒ මිනිස්යා නිතරම කල්පනා කරනවා මම යන තැන කොහෙද? මං කොයාට යන්නද මේ බොන්නේ? කොයාට යන්නද මේම ප්‍රමාද වෙන්නේ? ඇයි මං මේ මිනිසුන්ට බැන බැන ඇවිදින්නේ? කොයි ලෝකෙට යන්නද? කොතන ඉපදෙන්නද? මොන දුක විඳින්නද මං මේවා කරගන්නේ කියලා එයා නිතරම ওই වචනේ සජ්ජායනා කරනවා. මේ වචනේ මෙනෙහි කරනවා. අන්න බලන්න ඒ උපාසක පින්වතාගේ විශාල කුසල සම්පත් තිබුණා. ඒ සම්පත් ආයෝජනය කරලා එයා ඒ ස්ථානයේ සුදුසු ලෙස ඇසුරුණා. අපට යම්කිසි දෙයක් හිතෙනවා. ඒ දේ කතා කරන්න යනකොට මොනතරම් අපේ වචනවල සැරෙනවද? මොනතරම් ඉස් වචන කියවෙනවද? අපගේ ජීවිතේ අපි දන්නේ නැහැ අපට අවශ්‍ය දේ මොනවද කියලා. ඉතිච්ච ඉතිච්ච හැමදේම කතා කරනවා. ඒ කියන්නේ අපට කුසල් කින සම්පත් නැහැ මේක වචනේ අරියට අදා ගන්න. තථාගතයන් වහන්සේ ශ්‍රමණයන් වහන්සේ නමකට දේශනා කරනවා සිතකය වචනය කියන මේ තුන් දොර විතරක් හදා ගන්න කියලා. එනම් අපි ලබාපු මිනිසත් භවයේ අපට තියෙන ලොකුම ප්‍රශ්නයත් මේ සිතකය වචනේ හදා ගන්න එක නේද? එනම් මේ සිතකය වචනේ අදා ගන්නවා කියන මේ යන ගමනේදී අපට කුසල් නැත්තම් මේක අදා ගන්න ක්‍රමයේ තේරෙන්නේ කොහමද? කමඨාණක් දුන්නාම කමඨාණ වැටෙන්නේ නැහැ. මේ ලෝකයේ තියෙන සෑම නාමයක් රූපයක් තුළම කමඨාණක් තියෙන බව අපි දන්නේ නැහැ. අපි අන්ත අසරණ වෙලා අපට යණේනමක් නැති වෙලා පුත්තෝ මත්ති ධනම් මත්ති ඉතිබාලෝ වියඤ්ඤති අත්තායි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනම්. බලන්න මේ ගැඹුරු ගාථාව තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය කොච්චර ලස්සනද කියලා. මට අසකන දිවන ආසය සම තියෙනවා. මට දරුවෝ ඉන්නවා. මට සම්පත් තියෙනවා. පංච කාමයන් පිනවන්න අන්න බලන්න එයා මේ ලෝකේ සංසාරයේ දුක හම්බ කරනවා. තමන්ට තමන්වත් පීඩ වෙන්න බැරි නම් අත්තායි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං. තමන්ට තමන් පීඩ වෙන්න බැරි නම් මේ ආයතන පයෙන් වැඩක් තියනවද? මේ සිතෙන් එයාට වැඩක් තියනවද? එයා ලබාපු සම්පත් වලින් වැඩක් තියනවද? එයාට පීඩ වෙන්න බැරි නම් බල්ලෙක් ඉන්නවා අඩි 4ක් විතර උසයි. මුළු ගමම බයයි ඒ බල්ලට. ඒ බල්ලා පාර දිගේ යනකොට මිනිස්සු දොරවල් වාගන්නවා. හැබැයි බල්ලට පිටේ තුවාලයක් ඇති වෙනවා. බේත් බඳින්න පුළුවන්ද? මොකවත් කරන්න බෑ. එහෙනම් Tamanට Taman පීඩ වෙන්න බෑ. එහෙනම් ගමක් පාලනය කෙරුවාම ඒක ඇති ඵලය මොකද්ද? Tamanගේ තුවාලෙට Tamanට බේත් දාගන්න බෑ. හැබැයි එයා තරම් චණ්ඩියෙක් මේ ලෝකේ නෑ. හැමෝම බයයි බල්ලට බයයිනේ. එහෙනම් ඒ වාගේ අපේ ජීවිතේ ගත්තාම මේ විඥානයේ සංසාරයේ නාන ප්‍රකාර භවවල ඉපද දුක් විඳිනවා. යණේනමක් නැහැ අතරමං වෙලා. ඉපදිච්ච නැති තැනක් නැහැ. ගෙවල් හදපු නැති තැනක් නැහැ. වලදාපු නැති තැනක් නැහැ. එච්චර දුක් විඳලත් බලන්න මෙයාට සසරෙන් එතර වෙන්න කිසිම සානයක් අපි දෙන්නේ නැහැ. අනුකම්පාවක් දෙන්නේ නැහැ. එහෙනම් තථාගතයන් වහන්සේ මේ ගාථා රත්නය තුළින් කියන්නේ තවත් විශේෂ කාරණාවක්. තමන්ට තමන් පීඩ වෙන්න බැරි නම් එයාට දරුවොත් සම්පතුත් නැහැ. එහෙනම් තමන්ට තමන් පීඩ වෙන්න පුළුවන් නම් අන්න එයාට දරුවොත් ඉන්නවා සම්පතුත් ඉන්නවා. ඒකේ අනිත් පැත්ත පටිසෝතගාමි. එහෙනම් තමන්ට තමන් පීඩ වෙන්නේ කොහමද? ඇස යම්කිසි නාමයක් රූපයක් දකිනවා නම් යම්කිසි ගනුදෙනුවක් කරනවා නම් සංඥාවක් ලබනවා නම් අන්න ඒ සංඥාව තුළින් කර්ම ඇති නොවෙන්ට වග බලා ගන්න. ඒ ආයතනය පරිස්සම් කරන්න ඉපදීමට නිස්පාදනය නොකරන පිණිස නිවීමේ කටයුතු වලට අදාළ නිස්පාදනවල නිතර 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 කරන්න. එහෙම නතර වෙලා එයා එයාගේ කටයුතු ලෝකෝත්තරව සිදු කරනවා නම් ඇස තමයි අපට තියෙන ලොකුම සම්පත. මේ ඇස් දෙක තමයි අපට තියෙන ලොකුම ප්‍රීතිය. දරුවෙක් ලොකු වෙලා අම්මට තාත්තට කන්න බොන්න දීලා බේත් දීලා පරිස්සම් කරනවා වාගේ මේ ඇස මේ විඥාණය අපායට යන්න නොදී තිරිසන් ලෝකවලට යන්න නොදී මේ ඇස් දෙකෙන් එයාට ආරක්ෂාව සපයනවා නේද? පරිස්සම් වෙනවා නේද? බලන්න මේ කන් වලට ඇහෙන මේ ශබ්ද ලෝභ දේශ මොහ නිර්මාණය කළොත් මේ කන් ඇසට වෙච්ච දෙම මේ කනටත් උනා නේද? එහෙනම් මේ කනයි ඇසයි එකතු වෙලා මේ සිත විනාශ කරනවා නේද? එහෙනම් මේ කනෙනුත් ඇයෙන ශබ්ද වලින් ඇති කරන ලෝභ දේශ මොහ කිසිම දෙයකින් මේ සිතට මොකවත් ආනියක් කරගන්න එපා. මේ සිත පරිස්සම් කරන්න ලෝකෝත්තරව මෙයා ආරක්ෂා කරගන්න. එහෙම කරන්න පුළුවන් නම් එයාට විශාල සම්පතක් තියෙනවා. ඒ තමයි තමන්ගේ කන. එයාට ආරක්ෂාවක් තියෙනවා, දරුවෙක් ඉන්නවා එයාව බලාගන්න. මේ සිත කියන දෙමව්පියෝ මේ දරුවෝ බලාගන්නවා, පරිස්සම් කරනවා, විනාශ වෙන්න දෙන්නේ. අපේ වචනේදී ආ උදේ ඉඳලා රැ වෙනකම් කල්පනා කරලා බලන්න මොනතරම් ඉස් වචන කියවෙනවද කියලා. අනුන් ගැන කතා නොකරපු එක පැයක් තියෙනවද? පැයට විනාඩි 60ක් තියෙනවා. එක පැයක් අනුන් ගැන කතා නොකර ඉඳලා තියෙනවද අපි? බැරි වෙලාවත් උපාසක අම්මා කෙනෙක් අත උස්සලා අපේ හාමුදුරනේ ඊයේ පැය පහක් මං කතා කළේ නැහැ කිසිම දෙයක්. මං ගේ ඇතුලේ හිටියේ දොර වාගෙන. ගෙදර කවුරුත් නැහැ. ඒ නිසා මං ඒ පැය පහක් තුල කිසිම කෙනෙක් එක්ක කතා කළේ නැහැ, කවුරු ගැනවත් කතා කළේ නැහැ. එතකොට අපි ආනවා ඒ පාසකම්මගෙන් අවංකවම කියන්න, ඒ පැය පහ තුල තමන් මිස වෙන කවුරුවත් මතක් වුණ නැද්ද? ඈත ඉන්න දරුව මතක් වුණ නැද්ද? ඥාතියෝ මිත්‍රයෝ මතක් වුණ නැද්ද? පාසල් අවධිය මතක් වුණ නැද්ද? අතීතයේ මතක් වුණ නැද්ද? අනාගතය ගැන යම් යම් බලාපොරොත්තු එක්ක මිනිස්සු සීවුන් නැද්ද කියලා අනකොට අනේ අපේ හාමුදුරනේ එහෙමනම් ඉතින් දාස් ගණන් ආවා. අන්න බලන්න එයා මොනවද කරලා තියෙන්නේ? එයා අනිත් අය ආශ්‍රය කරලා, එයා මේ වචනේ තුලින් එයා අනිත් ඒවා කතා කරලා, එයාගේ සිත ඒ කටින් කරන්න ඕනේ හැම දෙයක්ම කරලා. කතා කරන්න කට හොන්නේ සිත ඇති සිතින් කතා කරන්න පුළුවන්. එහෙනම් අපි ඕපාදූප කතා කළේ නැහැ, අනිත් අය ගැන කාරණා කතා කළේ නැහැ, අනිත් අය ගැන ඉස්වචන කතා කළේ නැහැ කියලා කියනකොට මේ සිතින් මෙච්චර වෙලා කරලා තියන්නේ ඕකම නේද? වාඩි වෙලා උදේ ඉඳලා කරන්නේ ඕක නේද? නිස්සබ්ද භාවනාව කියලා සමාධි වෙලා වාඩි වෙලා ඇත්තටම කියන්න, එදා දවස තුල කවුරු ගැනවත් කල්පනා කරන්නේ නැද්ද? රටේ නැති මිනිස්සු ගැන කල්පනා කරනවා, ඒ මිනිස්සුන්ගේ අඩුපාඩු ගැන කල්පනා කරනවා, අනාගතය ගැන කල්පනා කරනවා, ඉවර වෙච්ච අතීතයේ නැවත නැවත මෙනෙහි කළ අලුත් කරනවා. අපගේ ජීවිතයේ අපි කරගන්න ආනිසංස කොච්චරද කියලා ගත්තොත් අපි නැවත නැවත මේ සංසාරේ ඉපදෙන්නමනේ කරන තරමක් වැඩ කරලා තියෙන්නේ. එහෙනම් Tamanට පීඩ වෙන්න Taman අදක්ෂ බව ඇයි පිළිගන්නේ නැත්තේ? මේ අසකන දිව නාසය සමසිතේ මේ තියෙන නාම රූප වලින් කමටම් ගන්න ඇයි මේ සම්පත් එකතු කරන්නේ නැත්තේ? මේ කුසල් නිර්මාණය කරගන්නේ නැත්තේ ඇයි? කල්පනා කරලා බලන්න අපගේ ජීවිතය අපිට කොච්චර වටිනවද කියලා කිව්වොත් මේ ලෝකේ කිසිම දෙයක් ඒකට සමාන කරන්න බෑ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මිනිස්යාගේ ජීවිත මේ ලෝකේ දුර්ලභ ගණේ අවස්ථාවක්. මනුෂ්‍ය පටිලාභ දුර්ලභෝ කියලා කියනවා. එහෙනම් මේ දුර්ලභ ගණේ ජීවිතයක් අපට ලැබිලා මේ ජීවිතේට එන්න මොනතරම් දුක් විඳින්ද ඇද්ද අපි? මොනතරම් පාරමිතා එක පොරබදින්ද ඇද්ද? මොනතරම් මානදම් පුරන්ද ඇද්ද මේ ජීවිතේට මෙතනට එන්න? එහෙනම් මෙතනට ආපු දවසේ ඉඳලාම කරන්නේ මොනවද අපි? පංචකාමයන් පිනවන එක. අපි කැමැති මේ ඇසකන දිව නාසය සම කියන ආයතන පා පිනවල සතුටු වෙන්න. අපි දන්නේ නැහැ මේ සෑම පංචකාමයක් තුලින්ම අපට උත්පත්ති ලක්ෂ ගණන් ඉපදෙනවා. සංසාරයේ දුක දරාගන්න බැරි තරම් ගොඩ ගැයෙනවා. අපි කුණුමෝලක අයිතිකාරයෙක් වෙනවා. කුණුමෝල කිව්වේ මේ බඹයක් විතර උස තියෙන කයට. මේ වගේම කුණුමෝලක් හම්බෙනවා. ඒකට අපි අයිතිකාරයා වෙනවා. මල මූත්‍රා සෙම සොටු කබ දාඩිය මේවා ඔක්කොම කුණු ගොඩවල් නේද? එහෙනම් මේ අසුචි පිරිච්ච මේ කුණු ගොඩේ අයිතිකාරයා වෙලා නැවත නැවත මේක පිනවනවා. අද ඉඳලා කල්පනා කරන්න අපිට අපි පීඨවෙන්න ඕනේ. මේ සෑම සංඥාවක් තුළින්ම නිර්වාණ පණිවිඩය ගන්න ඕනේ. ඒ නිර්වාණ පණිවිඩය ගන්නට අපි සම්පත්, ඒ කියන්නේ කුසලස්ස උපසම්පදා වඩන්න ඕනේ. කුසලයේ කියලා කියන්නේ නිවනට අදාළ කටයුතු වල නිරත වීම. උදේ ඉඳලා රෑ වෙනකම්ම නිවනට අදාළ කටයුතු කරන්න. ගෙදර යම්කිසි වැඩක් කරනකොට ඒ කරන වැඩේ සන්තෝෂයෙන් කරන්න. දරුවන්ගේ වැඩ අතපසු වෙලා තිබුණාම ඔයලා බලලා සන්තෝෂයෙන් කරන්න. වැඩිහිටියෙක් දැක්කාම ඒ වැඩිහිටියාට යුතුයකම් වගකීම් සන්තෝෂයෙන් කරන්න. මෙච්චර වැඩ තියෙන වෙලාවේ මේ මිනිස්සයා මෙතනට ආවනේ, දැන් තේ හදන්න එපාය. ඒ තේකෙන් වැඩක් නැහැ. ඒ දාණයෙන් වැඩක් නැහැ. ద్వේස දානම් ජීවිතම් විනාශති. ద్వේසෙන් දෙන දාණය ජීවිතේ විනාශ කරයි. සබ්බ දානම් ධම්ම දානම් ජිනාති. ධර්ම දාණය මේ ලෝකයේ පවතින සියලුම දාන පරාජය කළයි. එහෙනම් අපි හදන තේකේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ තේක තුලින් අපි මේ ලෝකෙට මෛත්‍රිය දෙන්න ඕනේ. තේක තුලින් දාන පාරමිතාව සම්පූර්ණ කරන්න ඕනේ. තේක තුලින් අපගේ අඩුපාඩු ගුණධර්ම ඒවා ඔයලා බලලා අදන්ට ඕනේ, නිවැරදි කරන්න ඕනේ. තේක තුලින් අර මිනිස්යාට අපේ චරිතය පේන්න ඕනේ. අන්න බලන්න ධර්ම දානයක් දුන්නා. එයා කියනවා තේවල නම් සීනි අඩුයි, නමුත් මෙච්චර සන්තෝෂයෙන් hina වෙලා මට මේ තේක දීලා වැඳලා අනේ කිරියත්තේ වාඩි වෙලා තේ බොන්න කියපු මේ වචන, මේ අනුකම්පාව, දයාව මගේ ජීවිතයේ අවුරුදු 80ක් කළා. අදයි මේක මම දැක්කේ. ඇත්තටම පුතේ ඇල් වතුර ටිකක් දීලා මේක තේ කියලා කිව්වද මම විශ්වාස කරලා බොනවා. මට ඒක තේ වාගේ පේනවා. තේවල රසේ මට ඒක දැනෙනවා. ඒතුව ඊට වඩා මේ චලනය, මේ ශබ්දය, මේ වර්ණය, මේවා උත්තරීතර ධර්මදානං. අන්න බලන්න අපි කොච්චර රසට තේ හදුවත්, කොච්චර රසට දානි හදුවත්, තරහෙන් බෙදෙනවනම්, මූණ විරූප කරගෙන බෙදෙනවනම්, අපේ මූණේ තරහව පෙන්නනවනම්, අසංවර ලෙස බෙදෙනවනම්, ඒකේ කොච්චර ලුණු ඇඹුල් දැම්මත් වැඩක් නැහැ. ලුණු ඇඹුල් විතරයි ඒකේ තියෙන්නේ. ඒක තුළ දහනයක් නැහැ, අත්තරීමක් නැහැ, අන්සතු කිරීමේ අදහසක් නැහැ. එහෙනම් කල්පනා කරලා බලන්න අපගේ ජීවිතවල මේ කුසල් අපි නිස්පාදනය කරන ක්‍රමවේද ඕනතරම් අපි සාකච්ඡා කරන්නට ඇති. දානයක් දෙනකොට දානයක් දුන්නා කියන කුසලය, මේ කුසලස්ස උපසම්පදාව කියලා කියනකොට, තේකක් දෙනකොට තේක දුන්නා කියන කුසලයේ විතරද තියෙන්නේ කියලා බැලුවාම නෑ. තේක මම ප්‍රියමනාප සිතින් දෙනවා. එතකොට ප්‍රියමනාප සිතක් දහනයක්. ගරුත්වයෙන් දෙනවා. ඒ ගරු සම්භාරයක් දහනයක්. ගහරවෝච නිවාතෝච ප්‍රියමනාප වචනයක් කතා කරලා මේක දෙනවා. කිරියත්තා තේ බොන්න. අන්න ඒ ප්‍රියමනාප වචන සුභාසිතාච ආවාච. මම මගේ ඥාතියාට සංග්‍රහ කරනවා. මගේ පෙරභවයේ දෙමව්පියන්ට සංග්‍රහ කරන ඥාතකාණංච සංගව. මේ උත්තමයාට දන් දීලා මං අත්තරීම පුරුදු කරනවා. බලන්න අත්තරීමේ පාරමිතාව. මෛත්‍රියෙන් මේ තේපැන් ටික දෙනවා. ආගන්තුක සත්කාර කියන ගුණධර්ම වඩන්න මම මේ තේ එක දෙනවා. මගේ ළඟ තියෙන සීනි තේකොළ කියන කුසලේ ඉවර කරන්නත්, ලෝකෝත්තර කුසලේ වඩන්නත් මම මේක දන් දෙනවා. බලන්න දාණය සම්පූර්ණ වෙන්නේ නැටි. එහෙනම් තව කෙනෙකුගේ ඉත රිදෙන විදියට දෙන්න, සිත සන්තෝෂ වෙන්න දෙනවා, සීලය සම්පූර්ණ වෙට ඇති බලන්න. එහෙනම් මේ තේක අරගෙන එනකොට එයා තේක අරගෙන විලාසෙන්න අර මිනිස්සයා තේක දිවවා සමානව ඉත පිරුණා. සමහර අයතේ එක අරගෙන එනකොට අර මිනිස්සයාට ඉතන අපරාධ තේබොණ්ඩ මේ ගෙදරට ගොඩ වුනේ මේකත් මගේ කර්මයක් උදේ පාන්දර මේ වගේ දේවල් දකින්න ඇයි අර තේක නිකාර බල්ලගේ කරේ අර ගැටගාපු ලණුවෙන් ඇදගෙන යනවා වගේ එක අතින් තේක අරගෙන මේ අත විසි කර කර කලබල වෙලා බඩමුට්ටු අස් කර කර එක අතින් තේක අරගෙන ඒ එන වේගය දැක්කාම මේ තේක බොණ්ඩත් ඕනේද කියලා තේ මිනිස්සයාට හිතෙනවා හැබැයි ඇත්තටම මේ තේපැන් පූජා කරලා මේ තේපැන් වලින් දස පාරමිතා පුරන යම්කිසි බෝධිසත්වෙක් හිටියනම් එයා తాවකාලිකව වැඩ නවත්තනවා අනිත්‍ය මෙනේ කරන්න අපට අවස්ථාවක් ලැබිලා දානපතියේ ගෙදරට පාළ වෙලා දස පාරමිතාව සම්පූර්ණ කරන්න අපේ කුසලයේ උදා වෙලා ඉර පායලා එයා සේරම වැඩ නවත්තනවා ඒ තේපැන් වලට සම්පූර්ණ අවධානම යොමු කරලා තේක අදන සෑම මොහොතක් ගන්නම එයා මේක තුලින් ධර්මයේ දකිනවා මේ තේක බිව්වාම අර උපාසක මාත්‍යාගේ පිපාසය සංසිඳනවා සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මේ තැම් තේපැන් වල ආනිසංස බලයෙන් කිසිම දවසක මට ධර්ම පිපාසයට කවදාවත් අඩුවක් ඇති නොවේවා මාගේ ධර්ම පිපාසයේ සංසිඳේවා සංසාරේ මම නිවන් නොදැක නැවත ඉපදුන ධර්ම පිපාසයේ වහාම මේ තේපැන් වලින් පිපාසයේ සංසිඳනාසේ මාගේ පිපාසයේ සංසිඳේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තේ හදනවා ඒ විතරක් නෙමෙයි තේ හදනකොට යා තවත් එකක් හිතෙනවා මේ තේ ටික බිව්වාම එයාට ජීවත් වෙන්න ආයුෂය ලැබෙනවා එහෙනම් මේ තේ වලින් මම එයාගේ ප්‍රාණය රැකගත්තා ගම මාංශය ඇරෙනවා එහෙනම් ඒ වේදනාව දුකම නිව්වා සංසාරේ නැවත දුක් විඳින්න මේ තේවල ආනිසංසයෙන් කවදාවත් මට දුකක් ඇති නොවේවා බලන්න එයාගේ පාරමිතාව කොහොමද පිරෙන්නේ කියලා එහෙනම් මේ මාංශය එයාට නිවාල දැම්මා ගම මාංශය නිවෙන්න තේ දීලා වතුර දීලා එයා සනසුවා එහෙනම් මේ වගේ මමත් මේ සංසාරේ ඇවිදලා සාරා අසංකේ දක්වා ඇවිදලා මට හරි මාංශි තථාගත ගෞතම සම්බුද්ධ ශාසනයේ 2600ක් ඇවිදලා මට ගොඩාක් මාංශි මේ තේපැන් බීලා අරයා ඒ සංසිඳවා ගත්තා වාගේ ඒ මාංශිය නිවා ගත්තා වාගේ මේ භවයේම මගේ මාංශිය නිවේවා සංසාර දුක නැමැති මාංශියෙන් මං අත මිදේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ විතරක් නෙමෙයි තේක හදනකොට මේ තේකට සීනි දාලා හදනකොට එයා හිතනවා මේක දැන් රසයි සීනි දැම්මේ නැත්තම් තිත්තයි එයාට මේ රස මිශ්‍ර කළා මේ වගේ මේ ලෝකයේ තියෙන අසකන දිව නාසය සමසිතට ගෝචර වෙන සෑම ධර්මයක්ම මී පැණි වාගේ මට රස දැනේවා මිනිස්සු මට බයින කැතකතා වලින් මට මී පැණි වාගේ රස දැනේවා ධර්ම රසයේ මට අත්විඳින්න මේ තේපැන් වල ආනිසංසය මට මාර්ගයේ පෑදේවා කියලා පතනවා මිනිස්සු මට නිନ୍ଦා අපාස කරනකොට ඒ නිନ୍ଦා අපාස තුලින් මාගේ මාන්නයේ උඩඟු ආහංකාරය අදා ගන්න ධර්ම ඥානීය පාල වේවා සෑම අගෞරව නිନ୍ଦා අපාසයක්ම මී පැණි වාගේ මට රස දැනේවා කියලා ප්‍රාර්ථනා කරනවා තවත් ඇන්දක් දානවා සීනි මම ඇති කියනකොටත් මම නිවෙන තාක්කල් මට මී පැණි වාගේ ධර්ම දේශනා කරන උත්තමයෝ මට පාල වේවා සීනි හඩුවෙන් දැම්මේ නැහැ මම ලෝභකම හත්තරලා හොඳට අවශ්‍ය තරම් දැම්මා ඒ වගේ මට නිවෙන්න අවශ්‍ය වෙන තරම් ධර්මයේ මට ලැබෙන්න මේ වාසනාවන්ත අවස්ථාව මට උදා වේවා මේ තේපැන් වලින් ඇති කරගත්ත ජනිත කරගත්ත මේ කුසලානිසංසයේ බලයෙන් මම නිවෙන තාක්කල් බණ කියන උත්තමයෝ මට සංසාරයේ මුණ ගැවේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ තේවල රස්නේ නිවෙන්න කලින් එයා තේක දෙන්න උත්සාහ කරනකොට ඒ තේක උඩින් පිහානකින් වාගෙන යනකොට එයා කල්පනා කරනවා මේක ඇරලා ගෙනිච්ච රස්නේ නිවෙනවා තේකේ වටිනාකම අඩු වෙනවා තේකේ වටිනාකම තියෙන රස්නේ මත එහෙනම් මේ තේකේ රස්නේ මන් නිවාගෙන ගින් එයාට පූජා කළා වාගේ මේ සංසාරයේ මට ලැබෙන කමඨං රස්නේ නිවෙන්න කලින් කමඨං වඩලා රාත් වෙන්න මට අවශ්‍ය වීරිය වැඩේවා ඒකට අදාළ ප්‍රඥාව පාල වේවා ඒකට අදාළ කාලයේ ශ්‍රමය මට ලැබේවා මේ තේවල තියෙන රස්නේ ඉවර වෙන්න කලින් මම මෙයාට පූජා කළා මාත්ඵල ආනිසංස වුණා එහෙනම් මට ලැබෙන කමඨාන නිවෙනකන් හිඳලා ඊල් වෙනකන් හිඳලා එහෙම නැත්නම් ඒක සීතල වෙනකන් හිඳලා පිළිනු වෙලා විසිකරන්න නැතුව මේ අම්බෙන හැම දෙයක්ම උණු උණුවෙන් කරන්න ඒ මොහොතේ ඉඳලාම වඩන්න සෑම කමඨාණක්ම නිවෙන්න කලින් වැඩගන්න ඒ අවශ්‍ය ප්‍රඥාව වීරිය පාරමිතාව මාතුලින් ඇති වේවා කියලා පතනවා. එහෙනම් බලන්න මේ තේක හදනකොට මොනතරම් ಗುಣධර්ම අපට වඩන්න පුළුවන්ද? මේ තේපැන් හදලා අර උපාසක මාත්‍යා ළඟට ගින් දෙනකොට මේ උපාසක මෑණියෝ රහත් වෙලා ඇයි සිල් සමාදන් වෙලා සමාධි වෙච්ච සීලෙන් ප්‍රඥාවට වැඩිලා දාන දීලා භාවනා කරලා සමාධි කරලා මේ ඔක්කම වෙන්න තියෙන දේවල් වෙලා සීනි හඳ ගන්නකොට පොඩ්ඩක් තට්ටු කරලා අඩු කරලා ගත්තාම එයාට තේරෙනවා තාම මන් තුළ ලෝභය තියෙනවා. ඇඳට ආවේ එයාගේ කුසලයේ මං ඒක නැවැත්තුවා අඩු කළා. එහෙනම් මේ පුරුද්ද නේද දන් දෙනකොටත් ඒ දාන පාත්‍රය දානකොට අඩු කරන්නේ. මේක පුරුද්දක් වශයෙන් කයේ තියෙනවා. හැමදාම මේ පුරුද්දමට හත්තරින්ද බෑ. එහෙනම් අද මං හත්තරිනවා. අර ටිකක් නැවත දානවා. ඇස් දෙක පියාගෙන ගන්නවා. එයාගේ කුසලයට කොච්චරක් වෙනවද ඒ ප්‍රමාණය ඇඳට පැමිණේවා කියලා ආශිර්වාදාත්මක සිතින් ප්‍රාර්ථනාවෙන් ගන්නවා. ඇඳ පිරෙන්න සීනියනවා. ඒක ඒමම දානවා. ඒකෙන් පොඩ්ඩක්වත් අඩු කරගන්න. එයා අත්හැරීම පුරුදු කරනවා මේ තේ ඇදීම තුලින්. එයා ඉවසීම පුරුදු කරනවා. කොච්චර වැඩ රාජකාරි තිබුණත් කලබල වෙන්නේ මේ කුසලයට පයින් ගාලා බෑ. ගෙදරට ආපු කුසලය හොඳට සත්කාර කරලා ඒක අත්පත් කරගන්න ඕනේ කියලා සේරම වැඩ නවත්තලා මේ කුසලයේ සිද්ධ කරනවා. ආගන්තුක සත්කාර යටාත්පාත්කම වැඩිහිටියන්ට දෙන ගෞරවය ප්‍රියමනාප වචන ඥාතීන්ට සංග්‍රහ කිරීම දෙමව්පියන්ට උපස්ථාන කිරීම ප්‍රඥා සිටිවිලි ආශ්‍රය කිරීම ගුණධර්ම පිරීම සිල් සමාදන් වීම භාවනාන යෝගිව මේක සීයෙන් කරනවා. සීනි වලට ලුණු දාන්නේ. එහෙනම් මේක චිත්තානුපස්සනාව තුළින් භාවනා වැඩි වීම සෑම අවස්ථාවකම සීයෙන් ඉඳලා කර්මයේ తాවකාලික නවත්තා ගැනීම. බලන්න මේ තේක තුලින් 84000ම තිබිලානේ. මේ තේක හදාගෙන යනකොට රාත් නොවුනා නම් අපට ප්‍රශ්නයක්. මෙච්චර ධර්මයක් තිබිලා මෙයා රාත් නොවුනේ ඇයි කියලා. හැබැයි තේක ගෙනියනකොට රාත් වුණා නම් ඒක පුදුමයට කාරණාකුත් නෙමෙයි. ඒකව රාත් වෙන්නම එපාය. මෙච්චර ධර්මයක් පිනවනනම් මේ තරම් ಗುಣ ධර්ම වඩන්න පුළුවන් නම් මේ තේක තුලින් තවත් මෙයාට මේක ඉතුරු වෙන්න කාලයක් නැහැ. අන්න බලන්න මේක තමයි කුසල් සම්පත්. මේ ප්‍රඥාවේ මේක දකින්න පුළුවන් නම් එයා ගොඩාක් සම්පත් තියෙන කෙනෙක්. පෙර භවයේ ගොඩාක් සම්පත් එකතු කරගෙන ඇවිල්ලා එයා දන්නවා මේ ලෝකයේ හැමතැනම සම්පත් තියෙන බව. ඒ සෑම සම්පතක්ම එයා එකතු කරගෙන එනවා. බලන්න එයා සිල් ගන්නකොට තවත් විශේෂයක්. තවත් උපාසකම්ම කෙනෙකුත් එයාත් එක්ක එනවා. ළඟින් යනකොට එකපාරට සාදු සාදු සුවපත් වේවා කියලා කියනවා. එතකොට ළඟ ඉන්න උපාසකම්ම අහනවා, මොකද්ද ඉතුනේ කවුරුත් නැන්නේ, කවුද වැන්දේ, ඇයි සාදු කිව්වේ, දෙයියෙක්වත් වැන්දද කියලා අහනකොට නෑ. ගාක් යටින් යනකොට මම දන්නේ ගාක් තියෙන බව. කයට වැදෙන ආලෝකයේ ඉර රස්නේ එකපාරට අඩු වුණා. කයට විශාල සනීපයක් දැනුණා. මේ පිච්චෙන කයට සානයක් දැමුණා. මේ සූර්යාලෝකයේ తాවකාලිකව නැවතුණා. මං ඇස්සැරිලා බලනකොට මට වැදෙන්න ඕන සූර්යාලෝකය, මගේ සම පිච්චෙන්න ඕන වේදනාව මේ ගා දරාගෙන එයා මට එවන දුන්නා. මගේ දරුවෙක්වත් මට මේ විදිහට සැලකුවේ නැහැ. අම්මට එවනයි තාත්තට එවනයි කියලා ඒ දරුවෝ කුඩයක් ඇල්ලුවේ නැහැ. අම්මට මාංශී තාත්තට මාංශී කියලා ඒගොල්ලෝ පවන් ගැව්වේ නැහැ. සීතල උලඟක් ඒ අතුවලින් මට අමලා, මට පවන් ගාලා ඒ අතුවලින් මේ ආලෝකේ නවත්තලා මගේ කයට දැනෙන රස්නේ මාව නිදාස් කරලා. මගේ අම්මා තාත්තවත් මට මේම කරලා නැහැ. මේ ගුණාංගයේ මන් තුල නැහැ. මේ ගුණාංගයේ හදේ ඉඳලා මං වඩනවා. මමත් මේ මිනිසුන්ගේ ඒ සංසාර දුක නිවන්න පවන් ගන්නවා. ද්වේෂය කියන රස්නේ නිවන්න මං ඒගොල්ලන්ට කුඩයක් වෙනවා, එවනක් වෙනවා. මේ ගුණධර්මයේ මං පුරන්න මං මේක ප්‍රත්‍යක්ෂ කරගත්තා. මේ ගාමට කමඨාණක් දුන්නා. මේ ගාමට විශාල නිර්වාණ පණිවිඩයක් කිව්වා. ඒක මට අවබෝධ වෙලා තමයි සාදු සාදු කියලා මේ සම්බුද්ධ ශාසනයේ උත්තමයන් වහන්සේට නමස්කාර කළේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධත්වේ කියලා කිව්වේ. මේ තථාගතයන් වහන්සේගේ ශාසනය තුල තමයි මට මේක ලැබුණේ. ඒ ධර්මයේ අයිතිය උන්වහන්සේට මම පූජා කළා. ඒ දාණය මම දුන්නා. මම අද දවල් දාණේ බාරගත්තා. නමුත් බලන්න මේ දවල් දාණේට කලින් මම වඩපු ප්‍රත්‍යක්ෂ කරපු මේ උත්තරී මනුෂ්‍ය ධර්මය මම භාග්‍යතුන් වහන්සේටත් උන්වහන්සේගේ ශාසනයටත් පූජා කරලා මේ පාරේ ඉඳලා මම දන් දෙන්න දැන් පටන් අරන් තාම දන් දෙනවා. එතකොට ඒ උපාසකම්මානවා තවත් මොනවද දුන්නේ? ඒ ප්‍රත්‍යක්ෂ කරපු දේ, මම වඩපු දේ, මම අවබෝධ කරගත්ත දේ ඔයාට කියලා මම ධර්ම දාණය කියලා එකක් දීලා මේ ලෝකේ සෑම දාණයක්ම මම පරාජය කළා. දවල්ට මම දෙන්න තියෙන පේරු දාණේ දැන් මම පරාජය කළා. මම මේ ලෝභය ජයගත්තා කියලා කියනවා. බලන්න මේ ලෝකෝත්තර ගමන කොච්චර සුන්දරද කියලා. එයා මේ ලෝකයේ දකින ක්‍රමවේදය කොච්චර සුන්දරද කියලා. පුත්තෝ මත්ති ධනම් මත්ති ඉතිබාලෝ විඤ්ඤති අත්තායි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනම්. මේ කියන්නේ නිවසක් ගැනවත් දරුව ගැනවත් නෙමෙයි, අම්මා තාත්තා ගැනවත් සම්පත් ගැනවත් නෙමෙයි. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ලෝකෝත්තරව අපට උදව් කරන්න බැරි මේ අසකන දිව නාසය සමසිත තිබුණොත් මොකද, නැති වුණොත් මොකද, මේකෙන් වැඩක් නැහැ, සතපාක වැඩක් නැහැ. මේ අසකන දිව නාසය සමසිතට පුළුවන් නම් මේ විඥානේ පරිස්සම් කරන්න, මෙයාගේ සසර දුක නිවන්න. එයා මේ ලෝකේ සැබෑ සම්පත් ඇත්තෙකි. එයා ගොඩාක් ධනවත් කෙනෙක්. කොසල් රජුරන්ටත් වඩා, අනේ පිටි සිටුමටත් වඩා දක්ෂ දානපතියෙක්, දක්ෂ සිල්වතෙක්. එයාට පුළුවන් මේ ලෝකේ ඕනම දෙයක් කරන්න. එහෙනම් අද අපි මේ ගාථා රත්නය තුලින් විශාල ධර්මයක් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. අපගේ ජීවිතයේ මේ ගාථාව බවට පත් කරන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ ධම්මපදයේ කියපු මේ ගාථාව අපි වෙනුවෙන් දේශනා කරපු එක සම්මා සම්බුද්ධ නිර්වාණ පණිවිඩයක්. අන්න බලන්න අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් තුළම ඇසකන දිව නාසය සමසිතෙන් අපි කුසල් වඩන්න ඕනේ, සම්පත් එකතු කරන්න ඕනේ. ඒ සම්පත් වලින් තමයි ලෝභ දේශ මොහ පරාජය කරන්න පුළුවන්. නැත්තම් කොහොමද යුද්ධයට වියදම් නැන්නේ අපට? දසමාර සේනාව ඇවිල්ලා අපිත් එක්ක යුද්ධ කරනකොට කොහො අපට ආයුධ කට්ටල මොකවත් නැහැ යුද්ධ කරන්න. ඒ ආයුධය තමයි කුසලයේ කියන සම්පත, පින කියන සම්පත, කමඨාන කියන සම්පත, ධර්මයේ ශ්‍රවණය කළ අවබෝධ කරගත්ත සම්පත, ආර්ය ශ්‍රාවකයෝ ආශ්‍රය කරන සම්පත. එහෙනම් මේ වගේ යුද කට්ටල වලින් නිර්මාණය වෙලා අපේ ලය සම්පූර්ණයෙන් වසාගෙන, ඉස වසාගෙන, පාද ආවරණ දාගෙන, හොඳ ශක්තිමත් ආයුධ අරගෙන අපි ගියොත් නේද දසමාර සේනාව පරාජය වෙන්නේ? ලයවස්ම කියලා කියන්නේ මෛත්‍රිය. මේ පපුව ආරක්ෂා වෙන්නේ මෛත්‍රියෙන්. ඉස ආරක්ෂා කරන ඉසවැස්ම කියලා කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව නැත්තම් ඉස ගසලා දානවා නේද? මෝඩයන්ට ආයුෂ අඩුයි, රජ්ජුරෝ උල තියෙනවා නේද? ප්‍රඥාවන්තයා මොනවාරි එකක් කියලා ලිස්සලා යනවා නේද? බේරිලා යනවා නේද? එහෙනම් මේ ප්‍රඥාව කියන මේ ඉසවැස්ම නැත්තම් දසමාර සේනාව අපේ ඉසගසා දානවා. අපි අනන්ත අප්‍රමාණ වාරයක් ජීවිතක්ෂයට පත් වෙනවා. එහෙනම් ඔළුව බේරගන්න ඕනේ නම්, ඉස බේරගන්න ඕනේ නම් ප්‍රඥාව නැමැති ඉසවැස්ම දාගන්න. පපුව බේරගන්න ඕනේ නම් මෛත්‍රිය නැමැති ලයවැස්ම දාගන්න. අතපය වලට ආනි වෙන එක වළක ගන්න ඕනේ නම් විනය කියන ආවරණ දාගන්න. ඒ ආවරණ වලින් මේක අනාවරණය කරගන්න. එහෙනම් විනය නැතුව අසංවර ලෙස හිටියාම අතපය කැඩෙන්න පුළුවන්, අතපය කැපෙන්න පුළුවන්. ඇයි? අතපය වලින් කෙරෙන දේවල් වලට අතපය වලට දඬුවම් ලැබෙනවා නේද? එහෙනම් මේ යුද පිටියේ දසමාර සේනාවත් එක්ක යුද්ධ කරනකොට අපගේ අතපය හතර පරිස්සම් කරගන්න ඕනේ නම් ඒකාන්ත වශයෙන්ම අපි විසින් කළ යුතු කාරණාවක් තියෙනවා. විනයෙන් මේ අතපය හතර ආවරණය කරලා පරිස්සම් කරන්න ඕනේ, ආරක්ෂාව සපයන්න ඕනේ. එහෙනම් බලන්න පංචශීලය කියලා කියන්නේ මොනවද? මේ කයට දෙන ශක්තිය නේද? ධර්මය නේද මේ ලෝකයේ තියෙන ලොකුම ආරක්ෂාව? එහෙනම් පංචශීල ධර්මයෙන් නේද අප මේක ශක්තිමත් වෙන්න ඕනේ? පංචශීල කියන ධර්මයෙන් නේද අපි දසමාර සේනාව පරාජය කරන්න ඕනේ? එහෙනම් මේ ලෝකෝත්තර ගමනට, මේ ලෝකෝත්තර ආභරණ ටික පළඳාගෙන, මේ යුද කට්ටලේ පළඳාගෙන අපි දසමාර සේනාවත් එක්ක යුද්ධ කරන්න ඕනේ. එහෙනම් ඒ යුද්ධේ පරාජය කරලා අපි ලබාපු මිනිස්සුත් භවය සංසාර දුකෙන් එතර කරවන්නට අපි හදින්දලා මේ දරුව හය දෙනාගේ වැඩගමු. අපගේ අසකන දිව නාසයේ සමසිත අපට පීඩා කරගමු. අපට තියෙන එකම සරණ කරගමු. මේglColor හරා අපි කුසල් කින සම්පත නිස්පාදනය කරමු. නිවනට අදාළ සම්පත්, නිවනට අදාළ කමඨාන් සම්පත්, දුක නිවෙන්න අදාළ අවවාද අනුශාසනා නිර්මාණය කරලා නිස්පාදනය කරලා මේ ආයතන හයතුලින්ම ගබඩා කරගමු. සෑම මොහොතක් තුළම මේ කුසල වලින් පින් වලින් කමඨාන් වලින් ධර්මයෙන් වැඩගමු. මෙසේ වැඩ අරගෙන සෑම තප්පරයක් ගානෙම සසර දුක නිවා ගන්න මේ සංසාරෙන් එතර වෙන්න කටයුතු කරමු. අත්තයි අත්ත නොනත්ති කුතෝ පුත්තෝ කුතෝ දනං තමන්ට තමන්වත් පීඨ වෙන්න බැරි නම් එයාට දරුව කොයිද සම්පතක් කොයිද එහෙනම් තමන්ට තමන් පීඨ වෙන්න පුළුවන් නම් එයාට දරුවොත් ඉන්නවා මේ ලෝකයේ ගොඩාක් ධනවත් මට්ටමින් සම්පතුත් තියෙනවා බලන්න පටිසෝතගාමි අපි මේ ගාථා රත්නේ පටිසෝතගාමි චින්තනය පුරුදු කරමු අපට අසකන්න දිවනාසය සමසිත කියලා දරුවෝ 6 දෙනෙක් ඉන්නවා ඒගොල්ලෝ මේ සිත පරිස්සම් කරනවා ලෝභ දේශ මොහ රාග ඇති වෙන්න දෙන්න මං කොච්චර ධනවත්ද කියලා කිව්වොත් මේ ලෝකේ පළවෙනි ධනවතා තථාගතයන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයා කියන මට්ටම අපි හදින්දලා පාරමිතාවක් වශයෙන් පුරමු එනනම් මේ ගාථා රත්නේ තුලින් අපි ශ්‍රවණය කරපු ධර්මය අපගේ කමඨං අපිට කුසලයේ පිළිබඳව ආයතන පිළිබඳව අපගේ චර්යා පිළිබඳව අපි ජීවිතයේ යුතු පිළිවෙත් පිළිබඳව අපි ගොඩාක් දේවල් ශ්‍රවණය කළා මේ ගාථා රත්නය තුළින් අභ්‍යන්තරයේ තිබිච්ච ගොඩාක් අභිරහස් අපි දැනගත්තා එහෙනම් මේ දේවල් හොඳට සිතේ නිදාම් කරගමු අද ඉඳලා මේ දරුව 6 දෙනාගෙන් වැඩ ගන්න කුසලයේ කියන සම්පත හොඳට පුරවන්න ඒ කුසලයේ කරන කොටගෙන මේ ලෝකයේ ජීවත් වෙන සෑම මොහොතක් තුළම මම ආර්ය ශ්‍රාවකෙක් ආර්ය ශ්‍රාවිකාවක් කියන එක දසමාර සේනාවට ඔප්පු කරන්න අද හිඳලා මේ අසකන දිවනාසය සමසිත තුලින් කිසිම මාරයක් ඇතුල් නොවේවා තථාගතයන් වහන්සේගේ සද්ධාවට අනුව ඒ තථාගතයන් වහන්සේගේ සද්ධර්මයට අනුව ජීවත් වෙන ආයතන බවට පත් වේවා එනනම් මේ මොහොතේ ඉඳලාම ආයතන පිරිසිදු කරමු ආයතන වල ಗುಣධර්ම වඩමු කුසලයේ පුරවමු මේ ලබාපු මිනිසත් භවයේ අවසාන භවයේ කරගන්නට මේ ධර්ම දේශනාව කමඨාන අනුශාසනාව ඒකාන්ත වශයෙන්ම මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස හේතු වාසනාම වේවයි කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාට